SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
මේ ගෙවිලගේ සතියේ අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව අපි අවධානය යොමු කරන සුපුරුදු පරිදි අද සඳුදා දවසේ මේ කර්තව්‍යයට සූදානම් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් චුටතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලෝක්ෂි.
පසුගිය සතියේ අපි උණුසුම් කාරණාව විදිහට කතා බහ කරපු කාරණාවෙන්ම අද දවසේදී සාකච්ඡාව පටන් ගන්න මම කැමතියි. මේක තාමත් ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් කතා බහ වෙමින් පුවත් මවමින් තියෙන කාරණාවක් නිසා. ඒ තමයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන තැතක් පිළිබඳව යම්කිසි හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා. දූෂණ විරෝධී බලකාය නම් වන සංවිධානයේ මෙහෙයුම්කරු ලෙසින් හඳුන්වාගත් නාමල් කුමාර කියන තැනැත්තා ඔහු දුරකථන සංවාද හඬපට මගින් ප්‍රකාශ කර සිටියේ ත්‍රස්ත විමර්ශනාංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා මේ කර්තව්‍යයට සම්බන්ධයි කියලා. ඊට පස්සේ අපි මේ සම්බන්ධ වන ප්‍රවෘත්ති දිගින් දිගටම ඔබට වාර්තාකරණය සිදු කළා. දැන් මේ වෙනකොට ත්‍රස් විමර්ශනාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අනිවාර්ය නිවාඩුවවලා තියෙනවා. එතකොට නාමල් කුමාර කියන මේ තැනැත්තා මේ වෙනකොට තමන්ගේ ආරක්ෂාව පතා නිවසින් බැහැරව සිටිනවා. අපි අවසාන වශයෙන් අපේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා ඔබට තොරතුරු හෙළිදරව් කළේ එතනින්. දැන් එතනින් පස්සේ මොකද වෙලා තියෙන්නේ මේ කාරණාවට? අපි අද සතියේ පුවත් සමාලෝචනය තුළින් ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් කතා බහ කරමු. මනෝජ්, දැන් මොකද තත්වය?
පසුගිය සතියේ අපිට දැනගන්න ලැබුණා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාව තොරතුරු තාක්ෂණ කොට්ටාශයට මාරු කරවීමක් සිද්ධ කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒ පිළිබඳව හඬනැගූ කණ්ඩායම් දිගින් දිගටම කිව්වේ ඒක නෙවෙයි සිදු කළ යුත්තේ, මොහු අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න අවශ්‍යයි කියන චෝදනාව සිද්ධ කරද්දී ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට පොලිස් කොමිසම නිර්දේශ කරලා තිබුණා. ඒක සිද්ධ වුණේ පසුගිය 19 වෙනිදා. ඒ අනුව නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ පොලිස් කොමිසමෙන් කරපු ඉල්ලීමක් අනුව තමයි මේ අනිවාර්ය නිවාඩුවීම සිද්ධ කරේ කියලා අපිට වාර්තා වුණේ. ඒ අනුව නාලක සිල්වාට තිබෙන චෝදනා සම්බන්ධයෙන් සිද්ධ කරන පරීක්ෂණ ඉවර වෙනකන් ඔහු අනිවාර්ය නිවාඩු යවන්න කියලා පොලිස්පති පූජිත්‍යාසුන්දර මහත්මයා නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් ඉන්න අනතුරුව ඉල්ලීමක් සිද්ධ කළා. දැන් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් ආන්දෝලනයක් ඇති කරමින් තිබුණා. එවැනි තත්ත්වයක් තුළ ප්‍රශ්න විමර්ශන කොට්ටාශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා චෝදනාවට ලක් වෙලා ඉන්න වෙලාවක කැලණිය විහාරස්ථානයේ බෝධි පූජා පින්කමකට මේ පොලිස්පතිවරයා සහ මේ චෝදනාවට ලක්වුණු නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ වෙලා තිබුණා. ඒ අනුව මේ බෝධි පූජාව සංවිධානය කරලා තියෙන්නේ පොලිස්පතිවරයාගේ මැදිහත් වීම යටතේ. ඒ හින්දා නාලකද සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයාට ආශිර්වාද ලබා ගැනීම සඳහා යොමු කරලා තියෙන්නේ පොලිස්පතිවරයා කියන චෝදනාව ඇති වුණා. ඒක පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මතු කරා. ඒ අනුව තවදුරටත් පොලිස්පතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර තියෙන ගනුදෙනුවේ කිට්ටුවන්තකම පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න පටන් ගත්තා. නාලකද සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳවත් මීට කලින් තිබුණු ගැටලුවක් සම්බන්ධයෙන් කරුණු මත උනා. ඉන්දියාවේ හයිදරාබාද් විශ්වවිද්‍යාලයෙන් ඔහු ලබාගත් කියන උපාධිය සම්බන්ධයෙන් යම් සැක සංකා මීට පෙර තිබුණා. ඒ පිළිබඳව පොලිස් කොමිසම පොලිස්පතිවරයාට තවදුරටත් හොයලා බලන්න කියලා නිර්දේශ කළා තිබුණා කියන කාරණේ ආයමත් මත උනා. ඒ අනුව ඔහුගේ උපාධිය සම්බන්ධයෙන් වන සුදුසුකමේ ගැටලුවක් තිබෙන කාරණයකුත් ආයෙ මතු වෙලා ආවා. එතකොට ඔහු ඊට කලිනුත් යම් ක්‍රියාමාර්ග නිසා සැකසහිතව කටයුතු කරාය කියන කාරණයක් ඔප්පු වෙමින් තිබුණා. ඒ අතරතුර තමයි පොලිස්පතිවරයාට පොලිස් කොමිසමෙන් කැඳවීමක් කරන්නේ. එහිදී ජාතික පොලිස් කොමිසම සඳහන් කරනවා නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා අනිවාර්ය නිවාඩු යවන්න, ඒ වගේම පුරප්පාඩු වෙලා තියෙන තරුණ සඳහා සුදුසු පුද්ගලයින් යෝජනා කරන්න කියලා. මොකද ඔහුව තාක්ෂණික කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විදියට මාරු කරා. ඊට පස්සේ අනිවාර්ය නිවාඩු යවුවේ තනතුරේ ඉන්නකොට. එතකොට ත්‍රස් විමර්ශන කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පති සහ තාක්ෂණික කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පති කියන තනතුරු දෙකම පුරප්පාඩු වෙලා තිබුණා. ඒකෙන් ඒ පුරප්පාඩුව පුරවන්න කියලා පොලිස්පතිවරයාට ඒ අතරතුර නිර්දේශ කළා. ඔය අනුව තමයි පසුගිය 20 වෙනිදා වාර්තා වන්නේ ජනාධිපතිතුමා දුරකථනයෙන් කතා කළා, විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමත් එක්ක පොලිස්පතිවරයාට ඉවත් වෙන්න කියලා යම් දැනුම් දීමක් සිද්ධ කරලා තියෙනවා කියලා. මේ පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී කනකේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් අහනවා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියන්නේ එවැනි දෙනුම් දීමක් සම්බන්ධයෙන් නීති හා සාමයේ පිළිබඳ අමාත්‍යාංශය හරි ජාතික පොලිස් කොමිසම හරි දන්නේ නැහැ. ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට යම් දෙනුම් දීමක් කරා නම් ඒ දුරකථන සංවාදවලට තමන් නම් හොරෙන් යවුකම් දුන්නේ නැහැ. එහෙනම් තමන් දන්නේ නැහැ කියලා ටිකක් අමුතු සොරේකින් කනක හේරත් මන්ත්‍රීවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයා උත්තර දෙනවා. කොහොම වුණත් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඍජුව පොලිස්පතිවරයා ඉවත් කරන්න බෑ. ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ නිර්දේශ අවශ්‍යයි කියන කාරණය දැන් යම් ආකාරයකින් සමාජයේ කතාබහකට ලක් වෙලා තියෙනවා. දානමිණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායකයේ බලතල යම් ආකාරයකින් කප්පාදු කිරීමක් සිද්ධ කරා. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාවට කිරීම හරහා ස්වාධීන කොමිෂන් සභාවලට බලතල ලබා දීමක් සිද්ධ කරා. ඒකට හේතුව මොනේ? යම් ආකාරයෙන් රාජ්‍ය සේවයේ ඇතැම් තනතුරු සඳහා දේශපාලන මැදිහත්වීම් සිද්ධ කරනවා කියන කාරණයක් එක්ක. ඒ අනුව ඍජුව පොලිස්පතිවරයා ඉවත් කරන්න ජනාධිපතිවරට හෝ අග්‍රාමාත්‍යවරයාට බෑ. පොලිස් කොමිසමේ නිර්දේශ අවශ්‍යයි කියන කාරණේ කතාබහට ලක්ුණේ ඒ අනුව. ඒ අතරතුරේදී තමයි දූෂණ විරෝධී බලකායේ මිනිමුම් අධ්‍යක්ෂ නාමල් කුමාර තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා සඳහන් කළේ. ඔහු පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලුවා. නමුත් ඔහුට ආරක්ෂාව ලබා දෙනවා වෙනුවට ඔහුගේ නිවසට විටින්විල පොලිසියෙන් නැවෙලා අත්සන් කරලා යන ස්වභාවයක්. යම් නිරීක්ෂණ මට්ටමේ ආරක්ෂාවක් ලබා දෙන කාර්යයක් පිළිබඳව තොරතුරු වාර්තා කරා. ඒ අනුව ඔහුට ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ කියලා ඔහු තමන්ගේ නිවසෙන් බැහැරව ගියා. බැහැරව ගිහින් ඒ ආරක්ෂාව තමන්ට මදි කියන කාරණය මාධ්‍ය හරහා රටේ ජනතාවටත් ලබා දුන්නා. දැන් අද දවසේ ඔහුට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත කැඳවීමක් ලැබිලා තිනෝ. රජයේ රස පරීක්ෂක වැලියන්ගේ මහත්මයා සඳහන් කරේ නාමල් කුමාර සිද්ධිය සම්බන්ධයෙන් මේ නිකුත් කරපු හඬපටිය ඇතුළත් වෙලා තියෙන්නේ ඔහුගේ සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ සැබෑ හඬවල්ද කියන කාරණේ එහිදී පරීක්ෂාවට ලක් කරනවා කියලා සඳහන් කළා. ඊට කලිනුත් ඔහුගේ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාහිරයට අරගත්තා. ඒක මේ වෙනකොට රජය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බාර දීලා තිනවා. ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාවය මත තමයි අද දවසේ නාමල් කුමාරට රජය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී ඉන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ. දැනට මේ කාරණේ එතන නැවතිලා තිනවා. නාමල් කුමාරව ප්‍රශ්න කරනවා. නාලක දිසිල්ලා නියෝජ්‍ය පොලිස්පතිවරයව අනිවාර්ය නිවාඩු යවලා තිනවා. පොලිස්පතිවරයාට ඉවත් වෙන්න කියලා ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා දුරකථනයෙන් කතා කරලා කිව්වද කියන සංවාදය ඇති වෙලා තිනවා. එතන තමයි මේ වන විට මේ කතාබහ නැවතිලා තියෙන්නේ දිලෘක්ෂේ.
හොඳයි මනෝජ්, දැන් මෙහිදී තමන්ට ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ, ජීවිතයට තර්ජනයක් තියෙනවා කියලා දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් නිලධාරීවරයා විදිහට හඳුන්වා ගන්නා මේ නාමල් කුමාර කියන පුද්ගලයා ඔබ සඳහන් කරපු ආකාරයට නිවස හැරගිහිල්ලා තියෙන්නේ මේ වෙනකොට. ඔහු ඊට කලින් යම්කිසි ප්‍රකාශයක් කළා මාධ්‍යයට.
ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් තියෙන තත්ත්වයක් මට දැනගන්න ලැබිලා තියෙනවා. රජය විසින් ආරක්ෂාව සපයනවා කියලා කිව්වට මම බලාපොරොත්තු වෙන ආරක්ෂාවක් සපයලා නැහැ. කොහොම වුණත් මගේ පුජ්‍යලික ආරක්ෂාව සපයා ගැනීම මගේ වගකීමක් නිසා මේ ප්‍රදේශය අතහැරලා විමර්ශන කටයුතු විධිමත්ව සිදු කරන තුරු, පර්යේෂණ කටයුතු වල ප්‍රගතියක් දකින තුරු මේ ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා ආරක්ෂා සහිතව සිටින මම තීරණය කළා.
ඔව්, ඒ අතරතුරේදී නාමල් කුමාර කියන පුද්ගලයා පිළිබඳව තවත් පුද්ගලයෙක් දෝෂාරෝපණයක් එල්ල කළා ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා. ඔහු තමයි ඩෑන් ප්‍රියසාද්. දැන් ඩෑන් ප්‍රියසාද් කියන පුද්ගලයා කවුද කියන එකත් මම මෙහිදී කියන්නම්. ඔබට මතක ඇති පසුගිය වසරේ, මගේ මතකයේ නිවැරදි නම් ඔක්තෝබර් මාසයේදී විතර, අර රොහිංයා සරණාගතීන් පිරිසකට පහර දීමක් සිදු වුණා එක්තරා පිරිසක් විසින්. මේක මේ පස්සේ මේ සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පුද්ගලින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඉන් කෙනෙක් තමයි ඔය ඩෑන් ප්‍රසාද් කියලා කියන්නේ. දැන් ඔය මේ දැන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පිළිබඳව ඔත්තු ලබා දුන්න නාමල් කුමාර කියන පුද්ගලයා පොලිස් ඔත්තුකරුවෙක්. ඔහු මේ ඔත්තු ලබා දීම උදෙසා යම් කිසි වූ මුදල් රැගෙන අරගන්නවා ශ්‍රී ලංකා පොලිසියෙන්. ඒ අනුව ලබා දුන්න ඔත්තු වලින් 145ක වගේ ලොකු මුදලක් ඔහුට අය වෙන්නට තියෙනවා. නමුත් දිගින් දිගට මේ මුදල් ඉල්ලා සිටියත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන නිසා තමයි ඔය නාමල් කුමාර කියන පුද්ගලයා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා මේ හඬපට එළියට දැම්මේ කියන චෝදනාව නගනවා මේ ඩෑන් ප්‍රසාද් ඇතුළු අනිකුත් පාර්ශව. ඒ නිසා මොහොත්, ඒ කියන්නේ නාමල් කුමාර කියන පුද්ගලයාත් අත්අඩංගුවට අරගෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න ඕනි කියලා. අර කොළඹ එක්සජාතීන්ගේ සරණාගත කඳවුරක රැඳිලා හිටිය රොහිංයා සරණාගතයින්ට පහර දුන්නායයි ඒ සැකපිට අත්අඩංගුවට ගත්ත මේ ඩෑන් ප්‍රසාද් කියන පුද්ගලයා මාධ්‍යයට මේ ආකාරයෙන් නාමල් කුමාර ගැන තොරතුරු හෙළිදරව් කරලා හිටියා.
නාමල් කුමාර කියන්නේ දූෂණ විරෝධී බලකායන ප්‍රථම දූෂකයා. පහුගිය කාලේ මත්කුඩු සම්බන්ධ වුණු යම්කිසි ගැටුමකදී මුදල් ලබා දුන්නේ නැති හින්දා තමයි මේ නාමල් කුමාර වරකපොල ඩීඅයිජී නාලක සිල්වාගේ කුමන්ත්‍රණ සියලුම දේවල් හෙළි කරන්නේ. හදිස්සි හරි නාමල් කුමාරට මේ ඩීඅයිජී නාලක සිල්වායේ මුදල් ලබා දුන්නා නම් අද මොහු ජනාධිපතිතුමා වගේම අපේ රටේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට මොහු එක්කව් වෙනවා. මොහුට අක්මීමන දයාරත්න හාමුදුරුවා මාවත් අරඹේපොළ රත්නසාර හාමුදුරුවන්ගත් හිර කරන එකට මොහුට ලක්ෂ දෙකම මාර්ග මුදල් ලබා ඒ වගේම මාසොන් බලකාය නිර්මාතෘ අමිත් වීරසිංහව අල්ලලා දෙනකොට මෝට තවත් ලක්ෂ දෙකම මාර්ග මුදල් ලබා දෙනවා. නාමල් කුමාර වරකපොල කියන්නේ LTT ඩයස්පෝරාවට පොත්තු සපයපු එක පුද්ගලෙක්. මොහුව වහම අත්අඩංගුවට අරගෙන මොහුගේ ළඟ තවත් තොරතුරු තියෙන මේ සියලුම දේවල් අරගෙන මොහුව තිර කරන වැඩ කටයුතු කරන්න.
මීළඟට අපි ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය පිළිබඳව කතාබහ කරද්දී තවත් විශේෂිත කාරණාවක් සිදු වුණා පසුගිය සතියේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායක දුර වෙනස් කිරීම සිදු වුණා. මේ වෙනස් කිරීම තුළින් බොහෝ ප්‍රකට වන කාරණාවක් බවට පත් වුණේ මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ තවදුරටත් තියෙන නමුත් ඒකාබද්ධ විපක්ෂයේ හා කටයුතු කරමින් සිටින මන්ත්‍රීවරුන්ගේ මේ ආසන සංවිධායක දුර වෙනස් කිරීම මේ ලක්ෂණය තමයි මේ කර්තව්‍යයේදී වඩාත් කැපී පෙනුනේ. මනෝජ අපි දැනගන්න කැමති මේ වෙනස්ුණු දුර මොනවද? එතකොට මේ අලුතෙන් පත්වුණු මන්ත්‍රීවරු නැමැතිවරුන් කවුද මේ ආසන සංවිධායක දුර සඳහා අපි තොරතුරු දැනගන්න කැමති?
ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විශේෂයෙන් ආණ්ඩු පාර්ශ්වයෙන් ඉවත් වූ 16 කණ්ඩායමෙන් 5 දෙනෙකුගේ තමයි ආසන සංවිධායක දුර අහිමි කරලා තිබුණේ. සුසිල් ප්‍රේමජයන්ත්, WTJ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මණ යාපා, අභයවර්ධන සහ චන්දිම වීරක්කොඩි කියන ඉතපු ඇමතිවරුන්ගේ ආසන සංවිධායක දුර වුණට අහිමි වුණා. කඩුවෙල ආසන සංවිධායක විදිහට තමයි සුසිල් ප්‍රේමජයන්ත් ඉතපු ඇමතිවරයා කටයුතු කළේ. ඔහුව ඉවත් කරලා සම සංවිධායකවරුන් විදිහට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හෙක්ට බෙත්මගේ සහ කඩුවෙල හිටපු නගර අධිපති GA බුද්ධදාස කියන මහත්වරුන්ව පත් කරේ සුසිල් ප්‍රේමජයන්ත් හිටපු ඇමතිවරයාගේ ආසන සංවිධායක දුර ඉවත් කිරීමෙන් පස්සේ. චන්දිම වීරක්කොඩි හිටපු ඇමතිවරයා හවරාදු ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා විදිහට කටයුතු කරා. එවිනොට තිසර ගුණසිංහව පත් කරලා තිබුණා. TB ඒකනායක රාජ්‍ය ඇමතිවරයා යහපව් ආසනයේ සංවිධායකවරයා විදිහට වැඩ කරේ. ඔහු වෙනුවට වෛද්‍ය කීර්ති ෆොන්සේකා කියන අලුත් පත් කිරීම සිද්ධ කළා. කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා විදිහට කටයුතු කරේ අනුර ප්‍රියදර්ශන යාපා හිටපු ඇමතිවරයා. ඔහු වෙනුවට දයාසිරි ජයසේකර වර්තමාන මන්ත්‍රීවරයා 16 කණ්ඩායම එකතු වෙලා හිටියත් ඒකාබද්ධ විපක්ෂයට එකතු නොවු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සම පැවරුවා. කරන්දෙණියේ ආසන සංවිධායකවරයා විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් කටයුතු කළේ පළාත් සභා මන්ත්‍රී ගුණරත්න වීරකෝන්. ඔහු වෙනුවට NDී සුසන්තලාල් ජයවීර කියන පුද්ගලයාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් විදිහට පත් කළා. මැදකොළඹ ආසන සංවිධායක දුරයක් ෆයිස මුස්සාපා ඇමතිවරයාට ලබා දුන්නා. මේ අලුත් පත්වීම් ලබා දෙන අතරතුරේ ඒ වගේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සමසභාපතිවරු විදිහට ලසන්ත අලගියවන්න, පියසේන ගමගේ සහ අතුල කුමාර රාහුබද්ද කියන වර්තමානයේ ජනාධිපතිවරයාට හිතවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරන මැති ඇමතිවරුන්ට සම සංවිධායක දුර ලබා දුන්නා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල. ඒ විදිහට තමයි ඒ කටයුත්ත පසුගිය සතියේ සිද්ධ වුණේ. දිරික්ෂේ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පැත්තනුත් විශේෂිත සිදුවීමක් සිදු වුණා පසුගිය සතියේදී. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර කියන දෙදෙනාට පාර්ලිමේන්තු තහනමක් පැනවනු ලැබුවා. විශේෂයෙන්ම නියෝජ්‍ය අමැතිනි විජයකලා මහේශ්වරන් මහත්මිය LTT සංවිධානය සම්බන්ධව යම් කිසි වූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරන ලැබුවා. ඒට විරෝධතාව දැක්වීමේදී පාර්ලිමේන්තුව තුළ නොහොඹින ආකාරයෙන් කටයුතු කළාය කියන චෝදනාව විභාගයට ගනිමින් තමා තිබුණේ මෙහි ප්‍රතිඵලයක් කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. අපි කැමති මනෝජ් මේ පරීක්ෂණ වාර්තාවේ අවසන් ප්‍රතිඵලයේ විදිහට ඔවුන් දක්වලා තිබුණේ කුමන කාරණාවද? එතකොට මේ තහනමෙන් පස්සේ විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර කියන මන්ත්‍රීවරුන් දෙදෙනා පළ කළපු අදහස්
ඔවුන්ගේ අප්‍රසාදය දැඩිව පළ කරා විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා. ඔවුන් අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් ඡන්ද විමසීමකටත් යන්න සිද්ධ වුණා. ඔබ කිව්වාගේ විජයකලා මහේශ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් මතුවුණු අර්බුදකාරී තත්වයේදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා ක්‍රියා කරන ආකාරය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදිහට විශේෂයෙන් පාර්ලිමේන්තු සභාගයට ඇවිල්ලා කථානායකවරයාට යම් ආකාරයකින් තර්ජනාත්මක උත්සාහ කළා. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සෙන්කෝලේ පැහැර ගැනීමේ උත්සාහයකුත් තිබුණා කියන චෝදනා තමයි එල්ල කරලා තිබුණේ. ඒ පිළිබඳව සොයා බලන්න පාර්ලිමේන්තුවට යම් නියෝගයක් ලබා දෙන්න කියලා අජිත් පී පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා යම් ඉල්ලීමක් කළා. ඒ අනුව තමයි පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා ඒ සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කළේ. කොහොම වුණත් මේ අදාළ යෝජනාව පසුගිය 21 වෙනිදා පාර්ලිමේන්තුවට අරගෙනාවේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා. ඒ අනුව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සති දෙකක කාලයක් පාර්ලිමේන්තුවට ආරම්භ කරා. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සති හතරක කාලයක් පාර්ලිමේන්තුවට ආරම්භ කරා. ඒ අනුව පාර්ලිමේන්තුවේ ඇතුළට එීම පවා මේ අයට මේ කාල සීමාව ඇතුළේ තහනම් වෙනවා. ඒ අනුව වෙන වෙනම දෙදෙනාට එරෙහිව ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව යෝජනාවට පක්ෂව ඡන්ද 39ක් ලැබුණා. විපක්ෂව ඡන්ද 21යි ලැබුණේ. ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට එරෙහිව යෝජනාවේදී පක්ෂව ඡන්ද 41ක් හම්බුණා. විපක්ෂව ඡන්ද 21ක් ලැබුණා. ඒ අනුව යෝජනාව සම්මත වුණා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා සති දෙකකුත් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මාසෙකුත් පාර්ලිමේන්තුවට පැමිණීමේ අනුව අනම් වෙලා තියෙනවා. විජය කලාමහේශ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්න අවස්ථාවේදී කථානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී කටයුතු කිරීම සහ අශෝභනාකාරයෙන් හැසිරීම කියන චෝදනා යටතේ.
තවත් විශේෂිත කතාබහක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරවන්න මම කැමැති. අපි දන්නවා දැන් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දෙමළ පාර්ශ්ව වෙනුවෙන් දේශපාලන නියෝජනයන් සිදු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ප්‍රබලව නගන ප්‍රකාශයක් තමයි දෙමළ ප්‍රශ්නයට තාම ශ්‍රී ලංකාවේ විසඳුමක් ලැබිලා නැහැ කියන කාරණාව. අලුත් රජය යහපාලන ආණ්ඩුව පත්වෙද්දිත් ඔවුන් යම් යම් යෝජනා අරගෙන ආවා. නමුත් මේ ප්‍රශ්නයට තාමත් විසඳුමක් ලැබිලා නැහැ කියන කාරණාව කිසි චෝදනාත්මක මුඛයෙන් ප්‍රකාශ කරන ලැබුවා වත්මන් විපක්ෂ නායක TNA පක්ෂය නියෝජනය කරන දෙමළ ජාතික සංවිධානයේ නායකයා ආර් සම්බන්ධන් මහතා. මේ කාරණාව පිළිබඳවත් මං වැඩිදුර තොරතුරු ඔබෙන් විමසා දැනගන්න කැමැති මනෝජ්. ඔහු කොයි වගේ අවස්ථාවකදී කුමන කාරණාවක් පදනම් කරගෙනද මේ ප්‍රකාශය සිදු කරන ලැබුවේ? අපි දකිනවා මේ ප්‍රකාශයේ සැනින් සැරේ මේ දෙමළ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු නැමැතිවරුන් කතා බහ කරනවා. නමුත් විපක්ෂ නායකවරයා මේ ප්‍රකාශය මෙතරම් තීව්‍රව ප්‍රකාශ කරන්නට හේතු පාදක වුණු කාරණා මොකද්ද?
පසුගිය 23 වෙනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනචි සුගුණුමා විපක්ෂ නායකවරයාව හම්බ වුණා. ඒ අවස්ථාවේදී පැයක පමණ කාලයක් මේ සාකච්ඡාව පැවැත්ුණා. වැඩි වශයෙන් එහිදී අවධානය යොමු වෙලා තිබුණේ උතුරු නැගෙනහිර දැනට පවතින ගැටලු ගැන. විශේෂයෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් මුදා ගන්න රජය සමග සාකච්ඡා කිරීමට මේ දවස්වල තමන් සූදානම් ඉන්නවා කියන කාරණේ විපක්ෂ නායකවරයා ජපන් තානාපතිවරයාට සඳහන් කළා. ඒ වගේම උතුරු නැගෙනහිර අර්බුදයට රජය දේශපාලන විසඳුමක් ලබා දෙන ආකාරයක් තාම තමන්ට පේන්නේ නැහැ කියලා විපක්ෂ නායකවරයා යම් දුක් ගැනවිල්ලක් ජපන් තානාපතිවරයාට කිව්වා. ඒ වගේම මේ පිළිබඳව යම් විසඳුමක් ලබා දෙයි කියලා පේන්න නැති වුණත් මේකට විසඳුමක් දේවි කියන කාරණය සම්බන්ධයෙන් ඉවසීමෙන් තමන් බලාගෙන ඉන්නවා කියලා විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඒ වගේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයෙන් පස්සේ ජනාධිපතිවරයයි අග්‍රාමාත්‍යවරයයි හම්බ වෙලා උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් ගේනවා කියපු පොරොන්දු වෙච්චි විවස්සා සංශෝධනය ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා විපක්ෂ නායකවරයා සඳහන් කරලා තිබුණා. ඒ වගේම ජිනීවා මානව හිමිකම් මණ්ඩලය මගින් මේ පාර දෙමළ ජාතික සංධානයට ඉතා වැදගත් ඔවුන් ගන්න තීරණ පිළිබඳව කියලා ඒ ගැන තමන් අවධානයෙන් ඉන්නවා කියන කාරණයක් ජපන් තානාපතිවරයාට විපක්ෂ නායකවරයා සඳහන් කළා. ඒ වගේම උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දීම ගැන රජය තාමත් උදාසීන තත්වයක ඉන්නේ කියන චෝදනාවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඉතින් එවැනි කාරණා තමයි ජපන් තානාපතිවරයා පාර්ලිමේන්තුවේදී හමු වෙච්ච වෙලාවේ විපක්ෂ නායකවරයා සාකච්ඡා කරා කියලා අපට වාර්තා වුණේ.
ඔව්, දැන් මේ ප්‍රශ්නයේදී දැනට සිරගත වෙලා සිටින දෙමළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සැක කටයුතු පුද්ගලයන් විදිහට චෝදනා ලැබපු පුද්ගලයන් විදිහට සිරගත වෙලා සිටින ඒ දෙමළ ජාතිකයෙන් නිදහස් කර ගැනීම උදෙසා විශාල ප්‍රයත්නයක යෙදී සිටිනවා දෙමළ ජාතික සන්ධානය. දැන් ඒ අතරතුරදී අපිට අහන්නට ලැබෙනවා මේ හෙළවුරුමය මේ සිරගත වෙලා සිටින දෙමළ ජාතිකයෙන් සහ යුද හමුදාව පාර්ශ්වයෙන් යම් මානව හිමිකම් කඩකිරීම චෝදනා ලබලා හිරගත වෙලා සිටින පුද්ගලයන් පිළිබඳවත් යම් කිසි විශේෂිත ප්‍රකාශයක් කළා. මේක ටිකක් සැලකිය යුතු කාරණාවක් මනෝජ්. මොකද අපි දකින්නේ නැහැ හෙළවුරුමේ වගේ පක්ෂයක් මීට කලින් මෙවැනි වූ ප්‍රකාශනිකුත් කළා තියෙනවා. මම කැමති හෙළවුරුමේ නායක පාටලී චම්පික රණවක මහතා මේ අදහස් ප්‍රකාශ කරපු ආකාරයේ සහහි අන්තර්ගතය පිළිබඳව වැඩිදුරටත් ඔබෙන් තොරතුරු දැනගන්න.
ජාතික හෙළවුරුමේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙච්ච මාධ්‍ය හමුවකදී තමයි පසුගිය සඳුදා දිනේ මේ ප්‍රකාශය සිද්ධ කළේ පාටලී චම්පික රණවක ඇමතිවරයා. ඔහු කිව්වේ යුද්ධ සමයේ සිද්ධ වෙච්ච සිදුවීම් ගැන ජාතික හා ජාත්‍යන්තර පාර්ශවත් එක්ක ඇති කරගන්න එකඟතාවයකින් පස්සේ රජයේ ආරක්ෂක අංශ වගේම ඒ අයට සහාය දුන්නු සන්නද්ධ කණ්ඩායම් වල සමාජිකයන්ටත් එල්ටීටී සංවිධානය හා යුද්ධ සමයේ ක්‍රියාත්මක වෙච්ච වෙනත් දෙමළ සංවිධානවලටත් පොදු සමාවක් ප්‍රදානය කරන්න කියලා ජනාධිපතිවරයාගෙනුත් අගමැතිවරයාගෙනුත් දෙමළ දේශපාලන නායකයන්ගෙනුත් ඉල්ලා සිටිනවා කියලා ටිකක් වික්ෂිප්ත වන කාරණයක් ප්‍රකාශයක් විදිහට හෙළවුරුමේ සිද්ධ කළා. ඔවුන් එයිද කිව්වේ යුද්ධය නිමා වෙලා ලබන අවුරුද්දට අවුරුදු 10ක් පිරෙනවා. නමුත් දිනාගත්තු සාමය තව තවත් ශක්තිමත් කරන්න පවතින බාධක හඳුනා අරගෙන ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීම ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන කාලය දැන් එළඹිලා තියෙනවා. පහුගිය කාලයේ පුරාම සිද්ධ වෙච්ච ඇතැම් සිදුවීම් කල්පවතින සාමයට යම් බාධාවක් කියලා සඳහන් කරා. විශේෂයෙන්ම ඔහු කිව්වේ පසුගිය ආණ්ඩු කාලයේ එල්ටීටී සමාජිකයින් 12,000ක් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයක් නැතුව පුනරුත්ථාපන කටයුත්තකින් පස්සේ සම්පූර්ණව නිදහස් කළා. යහපාලන රජය යටතේ දැඩි අපකොන්දේසි මත යම් පිරිසක් මුදා හැරියා. ඒක යම් අය වරදක් විදියට ගොඩ දක්වනවා නම් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව දහස් ගණනක් නිදහස් කිරීම ඊට වඩා බරපතල වරදක් කියලා ඔහු කරුණු දැක්වුවා. ඔහු කියපු විදියට එල්ටීටී සංවිධානයට සම්බන්ධයි කියලා තවත් සිරකරුවන් 60 දෙනෙකු පමණ ඉන්නවා. හමුදා අංශ නියෝජනය කරමින් තවත් 30 දෙනෙක් විතර ඉන්නවා. 12,000කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කරලා සමාජයට මුදා හැරලා තියෙනවා. එතරම් පිරිසකට සමාව දෙන්න පුළුවන් නම් එතරම් පිරිසක් මුදා හරින්න පුළුවන් නම් තව සමාජිකයින් 60 දෙනෙක් විතර තියාගෙන මේ ප්‍රශ්නෙට මොනවාද විසඳුමක් දෙන්න යන්නේ කියලා ප්‍රශ්න කරා. මේ පුනරුත්ථාපන ක්‍රියාමාර්ගය පිළිබඳව ඔවුන් සෑහීමකටපත් නොවන බව සඳහන් කරා. කෙටි පුනරුත්ථාපනයකින් පස්සෙ තමයි නිදහස් කරලා තියෙන්නේ. මේ පුනරුත්ථාපනයේ වෙච්චයත් ඇතැම් වෙලාවට ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවන ක්‍රියාමාර්ගවල යෙදුණා. ඉතින් මේ අනුව පාර්ටි චම්පි කරනෝ කැමැතිවරයා කියන්නේ එහෙමනම් එක්කෝ ඒ 12,000 ආයි තත්අඩංගුවට අරගෙන ඒ අයවත් ප්‍රශ්න කරලා දැන් ඉන්න අයවත් ප්‍රශ්න කරලා නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඉවර කරන්න ඕනේ. නැත්නම් 12,000ක් එළියට දැම්මා වගේ මේ අයවත් මෙතනින් එළියට දාලා මේකට යම් විසඳුමක් ලබා දෙන්න ඕනේ. හැබැයි ඔය කොන්දේසියක් දානවා මේ දෙමළ දේශපාලන පක්ෂවලටත් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයත් එකගතාවකට එන්න ඕනේ. මේ අය නිදහස් කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් ආයේ කතා කරන්නේ නැහැ කියලා එතන ඉඳලා අතීතය අමතක කරලා අලුත් ගමනක් ඉස්සරහට යන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔව් උදාහරණ විදිහටත් ගත්තා ලෝකයේ රටවල් මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරලා තියෙනවා. ඒ අනුව මේවා විටින් විට තුවාල පාර පාර ඉන්නේ නැතුව මේක අමතක කරලා එක තැනක යම් විසඳුමක් දීලා ඉවර කරන්න අවශ්‍යයි කියන කාරණය තමයි ඔහු මතු කරලා දැක්වුවේ. ඉතින් මේක ජාතික හෙළවුරුමේ වගේ පක්ෂයකින් එකවර බලාපොරොත්තු නොවුණු කාරණාවක් නිසා බොහෝ දෙනෙකුගේ අවධානය එතනට ගියේ. හැබැයි මේක යම් ආකාරයකින් සමාලෝචනය කරලා බලද්දී මේක පාර පාරව උඩු දුවන දිවි දුවන ප්‍රශ්නයකට වඩා මේ ආකාරයෙන් හරි විසඳුමක් දීලා ඉවර කරන්න පුළුවන් නම් කියන තැන ඉඳලා සිවිල් සමාජයත් කරුණු දක්වපු අවස්ථා මේ කාරණේ අරබයා අපි පෞද්ගලික සතිය දැක්ක දිනෝක්ෂි.
හොඳයි, එහෙමනම් මේ අවස්ථාවේදී හෙළවුරුමේ නායක පාටලි චම්පික රණවක මහතා අදහස් කරපු ඒ ඔහුගේ අදහස් එකට කැටි කළා, සංක්ෂිප්ත කළා, මේ ආකාරයෙන් මම ඔබ වෙත ඉදිරිපත් කරනවා.
බෙදුම්වාදී ත්‍රස්තවාදී ක්‍රියාවලිය යුදමය වශයෙන් පරාජයට පත් වෙලා දශකයක් ගෙවෙනවා. දැන් මේ ප්‍රශ්නයට මෙතනින් තිත තැබිය යුතුයි. මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලකුත් ඇති වුණා. ජෛප්පේ ඝාතනයට ලක්වෙච්ච වාමාංශික කණ්ඩායම් නොඑක් අය ප්‍රාස්රා උකුස්සා ආදී සංවිධාන පිහිටෝගෙන ඝාතන කළා. ඒ අයත් අද නිරුපද්‍රිත දේශපාලනයේ බලගතු තැන්වල ඉන්නවා. ඒ අය සම්බන්ධෙනුත් මොකුත් නියෝජිතයක් ක්‍රියාත්මක වෙලා නැහැ. අපි ඉල්ලා හිටිනවා දැනට එල්ටීටී සමාජිකයෝ වගේ යුදහාමුදා සමාජිකයෝ හා ආරක්ෂක අංශවල පිරිස් අත්අඩංගුවේ ඉන්නවා. මේ හැම කෙනාගේම අපරාධ පිළිබඳ වර්ගීකරණයක් කළා. යුද අභිමතාර්ථ සාධනය කර ගැනීම සඳහා යම් යම් අය අත්අඩංගුවේ ඉන්නවා නම් ඒ අයට පොදු සමාවක් දීලා නිදොස් කළා සමාජයට එළි දක්වන්න. දැනට අත්අඩංගුවේ ඉන්න එල්ටීටී සමාජිකයෝ පෞද්ගලික අපරාධ නෙවෙයි, සම්බන්ධයෙන් ඔවුන්ට යම් කිසි පොදු සමාවක් ලබා දීලා ඔවුන්ටත් ඉදිරියට යන්න දෙන්න. මොකද 60 ගානයි ඉන්නේ. ජාතික සමාවක් දීලා ආයි මේ ප්‍රශ්නේ අපි කතා කළ යුතු නැහැ.
තිස්නම්වැනි මානව හිමිකම් කොමිෂන් සභාවේදී පසුගිය සතියේදී අපි දැක්කා මේ සමහර සැසි පැවැත්ුණා. මේ සමාන්තර සැසි විදිහට ඊට අමතරව රාජ්‍ය නවීන සංවිධානය සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ සැසියකුත් පැවැත්ුණා. එහිදී ශ්‍රී ලංකාවේ යුද හමුදාව වෙනුවෙන් සාකච්ඡා කරපු, සිංහල පාර්ශ්ව වෙනුවෙන් සාකච්ඡා කරපු රාජ්‍ය නවීන සංවිධානවල සමාජිකයන් සහ කොටි හිතවාදී ඩයස්පෝරා සමාජිකයන් සහ පොදුවේ දෙමළ ජාතිකයන්ට සිදුවන අසාධාරණය පිළිබඳව කතා බහ කරපු යම් යම් රාජ්‍ය නවීන සංවිධාන ක්‍රියාකාරිකයනුත් අපි දුටුවා. මං කැමති මේ සමුළුවේ තත්ත්වය පිළිබඳවත් සමාලෝචනයක් දැනගන්න. මොනවද අපිට වාර්තා වෙන තොරතුරු?
විශේෂයෙන් ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදය එතකොට ඔවුන් පැවැත්වපු සැසිවාර තිබෙනවා. ප්‍රධාන සැසියේදී රාජ්‍යවල සංවිධාන අදහස් දක්වපු අවස්ථා තියෙනවා. සමාන්තර සැසිවාරවලදී අදහස් දක්වපු අවස්ථා තියෙනවා. එදී දිල්ලුක්ෂි ඔබ සඳහන් කරා වගේ ඇතැම් විදේශීය නියෝජිතයින් ඩයස්පෝරාව සහ එල්ටීටීත් පක්ෂපාතීව කතා කරන්න ඇවිල්ලා ඔවුන් නැවත නැගිට ගිය අවස්ථා, විදේශ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පක්ෂපාතීව කතා කරපු අවස්ථා සහ තවදුරටත් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරපු අවස්ථා සහ ප්‍රතිචෝදනා ශ්‍රී ලංකාව එල්ටීටී සංවිධානය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් වලට එල්ල කරපු අවස්ථා අපි දැක්කා. විශේෂයෙන්ම ඉන්දියාවේ බැංගලෝර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් නිව්මන් කියන පුද්ගලයා සඳහන් කරපු කාරණයක් පෙරේද දිනේ ශ්‍රී ලංකේය මාධ්‍යවලත් අවධානය දිනා ගන්න පුළුවන්කම ලැබුණා. ඔහු කිව්වේ දෙමළ ජනතාව ඉන්නේ මිනිමරු හමුදාවක් යටතේ, උතුරේ තාමත් ජීවත් වෙලා හමුදා බලයන් 19-16ක් තාමත් ඉන්නේ උතුරු සානගිනීර ප්‍රදේශවල. උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදාව සහ සිවිල් ජනයා අතර අනුපාතය ගැන කතා කරා. ඔහු කිව්වේ යාපනය සහ යවට ප්‍රදේශවල 1:5 අනුපාතයට ඉන්නවා, වවුනියාව 1:3 අනුපාතයට ඉන්නවා සහ මුලපිව්වල 1:2 අනුපාතයෙන් ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාව ඉන්නවා. ඒ අනුව තමයි ඔහු ගෙනහැර දැක්වේ මේ දෙමළ ජනතාව ඉන්නේ මිනිමරු හමුදාවක් යටතේ, ඔවුන්ගේ පාලනය යටතේ කියන කාරණය. ඒත් එක්කම ආරක්ෂක හමුදා යුදමය නොවන ක්‍රියාකාරකම් වල උතුරේ නිරත වෙලා ඉන්නවා. විශේෂයෙන් ගොඩනැගිලි හදනවා, හෝටල් හදනවා. මෙවැනි තත්ත්වයක් ඇතුළේ උතුරු නැගෙනහිර ජනතාවට කාර්යක්ෂමව කෘෂිකාර්මික සහ ධීවර කටයුතු කරගෙන යන්න බාධාකුත් ඇති වෙලා තියෙනවා කියලා සඳහන් කළා. එතනදීම අතුරුදන් වූ දරුවකුගේ මවකුත් අදහස් දැක්වුවා. ඇය කිව්වේ දින 580ක විතර කාලයක් තමන් උද්ඝෝෂණය කරලා ආවේ ශ්‍රී ලංකාවේදී. අවසන් යුද්ධ සමයේදී ඕමන්ති මුරපලයේදී හමුදාවට බාර වෙච්ච තමන්ගේ පුතා එනකන් තමන් මග බලාගෙන ඉන්නවා කියලා යම් ආකාරයෙන් සංවේගය දරවන ආකාරයේ පැමිණිල්ලකුත් ඇය එහිදී සඳහන් කරා. කොහොමුණත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මදුෂාන හරේන්ද්‍ර කියන ඉංජිනේරුවරයා සඳහන් කරලා තිබුණේ ආරක්ෂක හමුදාවට එරෙහිව වගවීමේ ක්‍රියාවලියක් ඉල්ලා සිටියත් එල්ටීටීට මුදල් සපයන පාර්ශ්ව ගැන ඇයි පරීක්ෂණ නැති කියලා ප්‍රශ්න කරා. නැවත ත්‍රස්තවාදයේ හිසේසවීම වළක්වන්න නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වගකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියලා එහිදී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දක්වමින් සඳහන් කළා ඉංජිනේරු මදුෂාන හරේන්ද්‍ර. ඒත් එක්කම නොබෙල් සාම්සාගයට නිර්දේශ වෙච්ච මහාචාර්ය මහමත් සුක්‍රු ගුසේල් කියන පුද්ගලයා ශ්‍රී ලංකාවට අයිතියක් තියෙනවා යුක්තිය සඳහා ජාත්‍යන්තර අධිකරණයට යන්න. එල්ටීටීයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විදිහට මෙහිදී පිළි නොගැනීම යම් වරදක්, ඒකට විරුද්ධව ශ්‍රී ලංකාවට පුළුවන්කම තියෙනවා යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර අධිකරණයට යන්න කියලා සඳහන් කළා. ඒත් එක්කම දේශප්‍රේමී ලාංකික සංසදයේ නියෝජනය කරමින් නාලක ගොඩේව මහත්මයා කිව්වේ ශ්‍රී ලංකාව ගැන පරීක්ෂණයක් කරන්න කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වෙච්ච ඉල්ලීම ඉතා පැහැදිලිව එම ඉල්ලීමේ සඳහන් වෙලා තියෙනවා ත්‍රස්තවාදී වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න කියලා. නමුත් කවුරුත් එල්ටීටීය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී සංවිධානයක් විදිහටවත් නම් කරලා නැහැ. ඒක ගැටළු සාධක තත්ත්වයක් සඳහන් කළා. සරත් වීරසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් සමාන්තර සැසියකදී අදහස් දක්වලා දෙමළ ජනතාව සම්බන්ධයෙන් උතුරේ හමුදා ක්‍රියා කරපු ආකාරයේ, යුද්ධයේදී දෙමළ ජනතාව ආරක්ෂා කරපු ආකාරයේ සහ නමුත් දැන් දෙමළ ඩයස්පෝරාවෙනි සංවිධාන ලංකාවෙන් පිට ඉඳලේ සම්බන්ධයෙන් කිඹුල් කඳුළු ගැලීම යම් විමතියට කරුණක් කියලා අදහස් දැක්වීමක් සිද්ධ කරා. දෙවැනි කාරණා රාශියක් එක්ක දැනට ප්‍රධාන සැසිය සහ සමාන්තර සැසි පැවැත්වෙනවා. විශේෂයෙන්ම ගෝලීය දේශප්‍රේමී ශ්‍රී ලංකීය සංසදයේ පවත්වපු සැසියකදී කොටිහිතවාදී පුද්ගලයෙක් හැටියට හඳුන්වන බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් බේලි යම් ප්‍රශ්න කිරීම හමුවේ තමන්ට උත්තර දී ගන්න නොහැකිව ඒ සැසිවාරයෙන් ඉවත් වෙලා ගිය ආකාරයකුත් තියෙනවා. කොහොමුණත් දැනට සමාන්තර සැසි සහ ප්‍රධාන සැසිය වැඩ කටයුතු සිද්ධ වෙනවා. රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන සිවිල් සංවිධාන අදහස් දක්වමින් ඉන්නවා.
දැන් ඔය මේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය පිළිබඳව ඔය මානව හිමිකම් සමුළුවේදී කතාබහ වෙන අතරතුරේදී තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අපි දැක්කා මේ ඉන්දීය මාධ්‍ය තුලින් වාර්තා වෙනවා. ඔබ දන්නවා පසුගිය කාලවකවානුවේදී සුබ්‍රමණියම් සාමි දේශපාලනඥයා ශ්‍රී ලංකාවට පැමිණිලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් කළා ඉන්දියාවට එන්න කියලා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරය සිද්ධ වුණා. අපි ඒ පිළිබඳවත් කතා බහ කළා. ඔහු පිළිබඳව නැවතත් කතා බහ වෙනවා. ඔහු කරපු එක්තරා ප්‍රකාශයකින් මනෝජ් භාරතීය ජනතා පක්ෂයේ නියෝජනය කරන මේ දේශපාලනඥයා ප්‍රකාශ කරනවා යුද්ධයේ අවසාන භාගයේදී පැවති එල්ටීටී සංවිධානයේ නායක ප්‍රභාකර නිදහස් කර ගැනීමේ උත්සාහයක් ඉන්දිය රජයේ සතුව පැවතුනා කියලා. මේක ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. මොකද මේ යුද්ධය නිම වෙලා වසර 9කට පස්සේ මේ තොරතුරු හෙළිදරව් වීම නිසා. මොකද අපි දන්නවා මේ දැන් යුද්ධයේ අවසාන භාගයේදී ඉන්දිය රජය රජයක් විදිහට ශ්‍රී ලංකා රජයට සහයෝගීත්වය දැක්වුවාය කියලා රටින් පිටවීමට මුහුදු බඩමාර්ගවලින් පැනගැනීමට එල්ටීටී නායකයාට ඉඩ නොදීම සඳහා එහිදී ඔවුන් එකගුණාය කියන කාරණාව විදිහට සඳහන් වුණේ. ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය එල්ටීටී සංවිධානය විසින් සිදු කරපු නිසා එවැනි ක්‍රූර සංවිධානයකට අවසාන වශයෙන් හෝ රජයක් විදිහට සහයෝගය ලබා නොදී යුතුයි කියන ස්ථාවරයට පැමිණීම නිසා ඉන්දිය රජය රජයක් විදිහට. නමුත් මේ සුබ්‍රමණියම් සාමි කරපු ප්‍රකාශය ආන්දෝලනාත්මකයි. මොකද්ද මේ සම්බන්ධව තියෙන ප්‍රතිචාර? මේ ආරංචිය කොහොමද ශ්‍රී ලංකා රජය බාරගත්තේ? අපි කැමති තොරතුරු දැනගන්න.
දේශපාලනයේදී එවැනි සිද්ධි සාමාන්‍ය සිද්ධි බවට පත් වෙලා තියෙනවා. පහුගිය කාලේ අපි දැක්කා විජය කුමාරතුංග ඝාතනයට සැක කරපු දේශපාලන පක්ෂත් එක්ක විජය කුමාරතුංගයන්ගේ බිරිඳ වෙච්ච චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එක්ක කටයුතු කිරීම ලංකාවේදී කතාබහට ලක් වුණා. වගේම රජීව් ගාන්ධි ඝාතකයන්ට සමාව දෙන්න රාහුල් ගාන්ධි ඇතුළු පිරිස ඉන්දියාවේදී යම් කැමැත්තකින් සිටියා කියන කාරණය නිසා පහුගිය දවසක දකුණු ඉන්දියා අධිකරණයකින් මේ සඳහා ඔවුන්ට යම් සහනයක් ලැබුණා කියන කාරණේ අපි දැක්කා. එවැනි වාතාවරණයක් ඇතුලේ දේශපාලන බලය ලබා ගැනීමේදී කණ්ඩායම් සමග කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න කියන එක බොහෝ දිනකගේ ඇස් උඩ යන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ සඳහන් කරා වගේ දිල්රුක්ෂි, කොමනත් ඉන්දියාව පසුගිය කොංග්‍රස් පාලන සමය ඇතුලේ ඒ කාලේ කොංග්‍රස් පක්ෂයේ සභාපතිනිය වෙච්ච සෝනියා ගාන්ධි, ඒ වගේම ඒ ආණ්ඩුවේ ප්‍රදේශ කටයුතු ඇමතිවරයා විදිහට කටයුතු කරපු ශ්‍රී චිදම්බරම් එල්ටීටීයත් එක්ක ඍජු සම්බන්ධතා පදත්තුවා කියලා ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷ ನಾಯಕ ಕ್ವಿಚ್ಚಿ ಸುಬ್ರಹ್ಮಣ್ಯಂ ಸ್ವಾಮಿ ಸಂಧಾನ ಕಲ ಏ ತಮನ್ಗೆ ವೆಬ್ ಅಡವಿಯೇಟ ಅದಹಸ್ ಅಪ್ಕೊಮಿನ್ ಓಕ್ಯುವೆ ಲಂಕಾವೆ ಯುದ್ಧ ಸಿದ್ಧ ವೆಚ್ಚ ಅವಸಾನ್ ಸಮಯ ಇಂಡಿಯಾವೆ ನಾವಿಕ ಹಮುದಾವ ಎಲ್ ಟಿ ಟಿ ನಾಯಕ ವೇಲುಪಿಲ್ಲೆ ಪ್ರಭಾಕರನ್ ಬೇರಾಗನ್ನ ಪೆಮಿನೇನ ಬವ ಮೇ ಪ್ರದೇಶ ಕಟಿಯುತ್ತು ಎಮತಿವರೆಯ ಪಿ ಚಿದಂಬರಂ ಎಮತಿವರೆಯ ಎಲ್ ಟಿ ಟಿ ನಾಯಕರ ಪಣಿವಿಡ್ಯಾ ಕೆಮುಕರ್ಲತಿಬುನ ಇಂಡಿಯ ನಾವಿಕ ಹಮುದಾವ ಯಾತ್ರಾವಕ್ ಶ್ರೀಲಂಕಾವಟ ಪಿಟಕ್ಕರ ಹರಿನ ಕಟಿಯುತ್ತು ಕರ ನಮುತ್ ಶ್ರೀಲಂಕಾ ವೆರಲಟ ಮೇ ಯಾತ್ರಾವ ಪೆಮಿನೇನ ಸೂದಾನಮಿನ್ ಹಿಟಿಯಾ ඉන්දියාවේදී මතුවෙච්ච දැඩි විරෝධය නිසා ඒ යාත්‍රාව ඉන්දිය වෙරළෙන් පිටත් උනේ නැහැ කියලා දැන් යුද්ධය ඉවර වෙලක් ලබන අවුරුද්දට අවුරුදු 10ක් සම්පූර්ණ වෙනවා ඉතරම් කාලයක් ගත වෙන මොහොතක සුබ්‍රමණියම් සාමි කරුණු මතක් කරනවා. ඒ කාරණේ තමයි පෞගිය දිනවල මාධ්‍ය පුටා දක්වමින් සඳහන් කළේ.
ශ්‍රී ලංකා රජය පැත්තෙන් මේ සම්බන්ධව යම් කිසිව අදහස් දක්වීමක් කරලා තියෙනවද මේ වෙනකොට මනෝජ්?
විශේෂ අදහස් දක්වීමක් හෝ විශේෂ ප්‍රතිචාරයක් සිද්ධ කරලා නැහැ. ඒ පිළිබඳව ලොකු ආන්දෝලනයකුත් තවම ඇති වුණේ නැහැ. ඇතැම් මාධ්‍ය පමණක් පෙරේදා දිනේ මතු කරපු කාරණයක් සතියන්තේ නිසා වෙනුත් ඒ සම්බන්ධයෙන් විශේෂ අදහසක් දක්වුවේ නැහැ. අපිට එළඹෙන සතිය සමහර විදිහට දක්වන ප්‍රතිචාර විමසා බලන්නත් පුළුවන්කමක් ලැබේ.
ඔව්, අවසාන වශයෙන් මම දැනගන්නට කැමතියි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමේ ඇමරිකානු සංචාරය පිළිබඳව මේ වෙනකොට මොනවද අපිට ඇමරිකාවෙන් ඒ සම්බන්ධව ලැබෙන තොරතුරු?
ඔව්, ජනාධිපතිවරයා මේ වෙනකොට ඇමරිකාවට ළඟා වෙලා තියෙනවා. 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වෙන්න තමයි තුම ලංකාවෙන් පිටත් වෙලා ගියේ. පසුගිය 22 වෙනිදා ජනාධිපතිවරයාත් එක්ක පාර්ලිමේන්තු සම්පිත රණව කැමතිවරයා රාජිත් සේනාරත්න කැමතිවරයා සාජු නමරතුංග කැමතිවරයාත් එක්ක 15 වෙනිකුගෙන් සමන්විත දූත පිරිසක් තමයි මේ සංචාරයට එකතු වෙන්නේ. හෙට දිනේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ජනාධිපති වාමතන්ද නියමිතයි. එතුම ජනාධිපති දුරේට පත් වුණායින් පස්සේ මේ සැසිය අමතන 4 වෙනි අවස්ථාව තමයි මේ අවස්ථාව. එක්සත් ජාතීන් සියලු ජනතාව සමීප කරවීම සහ සාධාරණ සාමකාමී ඒ වගේම තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම කියන කාරණේ තමයි මේ පාර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ තේමාව. මේ යටතේ රාජනායකින් කීප දෙනෙකුට ජනාධිපතිතුමා හමුවන්න සූදානම් කියලා සඳහන් කරලා තිනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, ඒත් එක්කම පොතුරාජ මණ්ඩලයේ මහලේකම්වරයා මෙවැනි අය සමග සාකච්ඡා කරන්නත් නියමිතයි කියලා තිනවා. ඒත් එක්කම පසුගිය සමයේ ජනාධිපතිවරයා සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් යුද සමයේදී ඔවුන් කරාය කියන අකටයුතු සම්බන්ධයෙන් වන කාරණා පිළිබඳව යම් වාර්තාවකුත් ජනාධිපතිවරයා මෙහිදී ඉදිරිපත් කරන්න නියමිතයි කියලා සඳහන් වෙනවා. නමුත් ඒ වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව සඳහන් වන්නේ නැහැ. නමුත් ඒ වාර්තාව ජනාධිපතිතුමා ඉදිරිපත් කරාවි කියන අදහස තියෙනවා දිනුක්ෂි.
හොඳයි මනෝජ්, ස්තුතිවන්ත වෙනවා. ගෙවිලගිය සතිය පුරාම ශ්‍රී ලංකාව අපේ මාතෘභූමියේ සිදුවුණු උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව කළුදුරු කරුණු හෙළිදරව් කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සතියේ සඳුදා නැවත වතාවක් හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන්. බොහොම සුදේශන.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.